විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් මේ මාසේ අවසාන අඟහරුවාද අපි හැමනම් ඔබේ සාහිත්‍ය රසවින්දනය කුළු ගැන්වීම උදෙසා අපි ගෙනෙන වැඩසටහන අතරින් තවත් විශේෂිත වැඩසටහනක් විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් වැඩසටහන අපි ආරම්භ කරනවා. මම කෙටි මතක් කිරීමක් කරන්නම්. ග්‍රීෂ්ම ඍතු නිවාඩුව නිසා SBS සිංහල වැඩසටහන මාසික විශේෂාංග මද කාලකට නැවැත්වුවා ග්‍රීෂ්ම ඍතු නිවාඩු කාලයේදී. ඉතින් ඒ නිවාඩුවෙන් අනතුරුව මද විරාමයක් සමගින් තමයි අපි නැවතත් හමුවන්නේ. අදත් අපි තවත් සුවිශේෂී කෘතියක් පාදක කරගෙන ඒ කෘතිය වටා ගෙතුණු ඒ කතාවත් ඒ කතාව තුළින් කොයි වගේ රසයක්ද විශ්ව සාහිත්‍යයට එකතු කරලා තියෙන්නේ, ඒ වගේම විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් කියන අපේ මේ වැඩසටහනේ නමටම අනුකූල වන පරිදි විශ්ව සාහිත්‍යයේ කෘතිය තුළ කොහොමද සිංහල පියසටහන් අනුගත වුණේ කියන කාරණාව පිළිබඳවත් සිංහල පාඨකයාට ඉන්න ලැබුණු රසයත් මේ හැම එකක්ම එකතු කරගෙන අපි හැමනම් අද දවසේදී විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් වැඩසටහන ආරම්භ කරනවා. සුපුරුදු පරිදි මේ කර්තව්‍යයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බන් වාසි ලේඛිකා දිලිනි ඊරියවල. දිලිනි, බොහොම සාදරයෙන් ඔබව මෙවරත් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන් කියලා.
ආයිබෝන් දිලෘක්ෂි.
I'm cold. Would you let me stay here for tonight? I know who you are. You're Jean Valjean.
මෙවරත් මම කලින් සඳහන් කරපු ආකාරයට විශේෂිත කෘතියක් පාදක කරගන්නේ ප්‍රංශ සාහිත්‍යය පිළිබඳව ඔබේ තියෙන උනන්දුව තවත් කුළු ගැන්වේවි. මේ කෘතිය කාලයක් ලංකාවේ විෂය නිර්දේශයටත් ඇතුළත් වෙලා තිබුණා. අපොස සාමාන්‍ය පෙළ නිර්දේශිත ග්‍රන්ථයක් විදිහට පැවතුණා. ඒ තමයි මනුතාපය. මනුතාපය කෘතිය ඔබ කියවලා ඇති. මනුතාපය හරහා නිර්මාණය වුණු චිත්‍රපට නරඹලා ඇති. ඒ වගේම මේ මෑතකදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවල පවා මේක මේ රූපවාහිනීවල ප්‍රදර්ශනය වෙන තත්වයක් දක්වා වර්ධනය වුණා. මේ මනුතාපයේ කෘතිය මුලින්ම රචනා වුණේ ලේ මිසරාබ්ලේ කියන නමින්. මේක ප්‍රංශ ආකාරයට අපි ඒ විදිහට උච්චාරණය කළාට ද මිසරබල් කියලා තමයි ඉංග්‍රීසියෙන් මේකේ අර්ථය එන්නේ. ලේ මිසරාබ්ලේ කෘතියේ නිර්මාපකයා වික්ටර් හියුගෝ. ලේ මිසරාබ්ලේ කෘතියේ මනුතාපේ නමින් සිංහලයට පරිවර්තනය වීමෙන් අනතුරුව එහි කතුවරයා පිළිබඳවත් සුපුරුදු ලෙසින් අපි සංසන්දනාත්මක විග්‍රහයක් කරලා ඉන්නවා. මුලින්ම ඔවුන්ගේ අතීත ජීවිතය පිළිබඳව. වික්ටර් හියුගෝ කියලා කියන්නේ ප්‍රංශ ජාතික කවියෙක්, නවකතාකරුවෙක් සහ වේදිකා නාට්‍ය නිර්මාපකෙක්. 1802 වර්ෂයේදී ඔහු උපත ලැබුවේ. 1885 වෙනකන් ඔහු ජීවත්ව සිටිය. ඒ අතරතුර ඔහු අතින් නිර්මාණය වුණු බොහොම අතලොස්සක් වන කෘති අතරින් ලේ මිසරාබ්ලේ කෘතිය සුවිශේෂීත්වයක් දරනවා. මේක ප්‍රකාශයට පත් වුණේ 1862 වර්ෂයේ. ප්‍රකාශයට පත් වෙලා වසර 100 ගණනකුත් ඉක්මව ගියාට පස්සෙත් අපි තාමත් මේ කෘතියේ තියෙන රසඥතාවය පිළිබඳව කතා බහ කරනවා. මේක ඇත්තටම සර්වකාලීන කෘතියක් විදිහටත් අපි හඳුනන්නට පුළුවන්. සාකච්ඡාව අතරතුරදී මේ පිළිබඳව වැඩිදුර විස්තර අපි කතා බහ කරනවා. ලේ මිසරාබ්ලේ කෘතියේ සිංහල පරිවර්තනය සිදු කළේ IMRA ඊරියගොල්ල සූරීන්. ඇත්තටම මේක අනුවාදයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඊරියගොල්ල සූරීන් ඉපදුනේ 1907 වර්ෂයේදී. ඒ කියන්නේ මනුතාපයේ කෘතියේ මුල් නිර්මාපකයා වික්ටර් හියුගෝ ඉපදිලා වසර 100කටත් බොහොම සුළු කාලයකට පස්සේ තමයි අපේ සිංහල පරිවර්තකයා උපත ලැබලා තියෙන්නේ. ඒකත් සුවිශේෂී කාරණාවක්. IMRA ඊරියගොල්ල මහතා ආනන්ද සහ නාලන්ද පාසල් වලින් අධ්‍යාපනය ලැබලා වෛද්‍යංශයෙන් විශ්වවිද්‍යාලයට තේරුණා. නමුත් උපාධිය අවසන් නොකර ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරියා කියලායි අපිට වාර්තා වෙන්නේ. ඊරියගොල්ල මහතා මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, පරිවර්තකයෙක්, ගීත රචකයෙක්, ඒ විතරක් නෙමෙයි දේශපාලනඥයෙක් විදිහටත් ඔහු සතුව යම් කිසි වූ අතීතයක් තියෙනවා. ඔහු අධ්‍යාපන අමාත්‍ය ධූරය කාලයකදී උසන ලද දේශපාලනඥයෙක්. ඊරියගොල්ල කියලා කිව්වම බොහෝ දෙනෙක් දන්නවා ඒ සම්බන්ධයෙන්. ඔහු ලියූ ගීත අතර ගීත කිහිපයක් බොහොම ප්‍රචලිතයි. ලෝකින් උතුම් රට ලංකාවයි කියන ගීතේ සර්වකාලීන ගීතයක්, දැන් වර්තමාන පරපුරක් දන්න ගීතයක්. ඊට අමතරව සැම දනමන දිනු සුජාත දරණී කියන ගීතයත් ලියුණේ ඊරියගොල්ල මහතා අතින්. ඔහුගේ කලා නිර්මාණ පිළිබඳව කතා බහ කරද්දී මනුතාපය කියන කෘතියට අමතරව ඔහු කෙටි කතාවක් රචනා කරලා තියෙන පූර්ණ විප්ලවය යන නමින් ඔහුගේ බිරිඳ රාණි ඊරියගොල්ලත් එකතු කරගෙන. හොඳයි, අපි එහෙනම් අද සාකච්ඡාවට යමු. මනුතාපයේ කෘතිය කොයි වගේ කෘතියක්ද කියන කාරණේ අපි මුලින්ම විග්‍රහ කරගෙන ඉඳිමු. දෙලිනි, ඔබට දැනෙන ආකාරයට මේක කොයි වගේ කෘතියක්ද, කොයි වගේ සාහිත්‍ය නිර්මාණයක්ද?
ඔව් දිලෘක්ෂි 1862 ප්‍රකාශයට පත් වුණාට මේ කෘතිය ඊටත් වසර 17කට පෙර තමයි පළවෙනි පිටුවේ ලියවිලා තියෙන්නේ. වසර 17ක් මහන්සි වෙලා තියෙනවා මේ කෘතිය කෘතියක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්න. මේ වික්ටර් හියුගෝ පොතට පදනම් වෙලා තියෙන්නේ ප්‍රංශ විප්ලවය සහ 19 සියවසේ ප්‍රංශයේ සමාජ දේශපාලන පසුබිම. ලී මිසරබ්ලි මුල් කෘතිය ගත්තොත් ඉතාමත්ම දිගයි දීර්ඝ කෘතියක්. ඒ කෘතිය තමයි පිටු 200කට වගේ සංක්ෂිප්ත කරලා අනුවාද කරන්නේ ඉරගොල්ල ශ්‍රීරින්. ප්‍රංශයේ තිබිච්ච අතිබිහිසුණු සමාජ දේශපාලන ක්‍රූරකම් මනාව පිළිබිඹු කරන කැඩපතක් වගේ ලී මිසරබ්ලි කෘතිය ඇත්තටම කෘති පුරාම තියෙන්නේ කාලේ ධනපති පන්ති විසින් දුගී ජනතාව පීඩනයට පත් කරපු විවිධ විදි. දැන් අපි දන්නවා මනුතාපය කෘතිය, අපි දන්නවා පාංගෙඩියක් හොරකම් කරපු වරදට මුළු ජීවිත කාලේම ඔහු අපරාධකාරයෙක් හැටියටයි හංවඩු ගැහෙන්නේ. ඒ වගේ පුංචිම පුංචි වැරදි ඊළඟට අතිශයින්ම දුගී දුප්පත්කම නිසා ගැහැණුන් ධනපති පන්ති අතින් දූෂණය වෙන හැටි, ඊළඟට ඔවුන්ගෙන් හැදෙන දරුවන් දුප්පත් ගැහැණුන්ට බරක් වෙන හැටි, එහෙම අවජාතක දරුවන් හදා ගැනීම නිසා ඇතිවන කරදර සමාජයෙන් වගේ අතිශයින්ම දරුණු දූෂිත ක්‍රූර සමාජ දේශපාලන ක්‍රමයක් තමයි කාලේ තිබිලා තියෙන්නේ. ප්‍රංශ විප්ලවයේ සිදුවෙමින් පවතින යුගයේ
ඒ කියන්නේ මේ සාහිත්‍ය රසයත් එක්කම අපිට දේශපාලනික ප්‍රතිරූපයකුත් පිළිබිඹු කරන මේ කෘතිය නේද?
අනිවාර්යයෙන්ම ඌ ඒ කියන්නේ ඒ කාලේ බිහිවෙච්ච අති විශිෂ්ටතම සාහිත්‍යමය කෘතියක්. සාහිත්‍ය තුලින්ම තමයි මෙතන තියෙන දේශපාලනය අපිට ගොඩ වෙලාවට දෙන්නේ. මේ වික්ටර් හියුගෝ ගොඩක්ම සංකේත භාවිතා කරමින්, උපමා උපමේය භාවිතා කරමින්, පරිසර වර්ණනා භාවිතා කරමින් පුදුම විදිහට සාහිත්‍යම පාවිච්චි කළා තමයි අපිට මේ දේශපාලන සමාජ පසුබිම ගැන අවබෝධය ලබා දෙන්නේ.
ඔව් දැන් අපේ මේ සාකච්ඡාවට සවන් දීගෙන ඉන්න ඔබට ඇතැම් වෙලාවට මතක් වෙනවා ඇති බොහෝ ඈත අතීතයේ කියවපු මනුතාපය පොතේ තිබුණු කරුණු, ඒ චරිත. ඒ වගේම අපි විශ්වාස කරනවා අපි මේ කතා බහ කරන බොහොම ජනප්‍රියයි කියලා අපි කිව්වට, බොහෝ දෙනෙක් කියවා තිබෙනවා කියලා කිව්වට නොකියවලා ඉන්න අයත් ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ මේ සාකච්ඡාව තුළින් එක අභිලාෂයක් තමයි එවැනි වූ කෘති හොයාගෙන කියවීමට ඔබ තුළ උනන්දුවක් ඇති කිරීම. ඒ කෘති කියවීමේදී අපේ සාකච්ඡාව තුළින් ඔබ අවබෝධ කරගන්නා වූ සාහිත්‍ය කරුණු තුළින් ඒ කෘතිය ඔබට වඩාත් රසවත්ව දැනීවි කියන අපේ විශ්වාසය. කෙටියෙන් මතක් කිරීමක් කරන්න මේ මනුතාපය කියන කෘතිය පිළිබඳව. මනුතාපය කෘතියේ ප්‍රධාන චරිතය බවට පත්වෙන්නේ ජනවර්ජන. ඔහු තමන්ගේ සහෝදරියගේ දරුවන්ගේ බඩගින්න නිවීමට පාන්ගිඩියක් සොරකම් කිරීම නිසා අවුරුදු 19ක කාලයකට ටූලෝන් ගැලියේ සිරකරුවෙකු වෙනවා. ඔහුට වහල් මෙහෙයීමට සිදු වෙනවා. ටූලෝන් වදකාගාරයෙන් ඒ සිර අඩස්සියෙන් ඔහු නිදහස් වුණත් අපරාධකරුවෙකු කියන හංවඩුවත් සමග ඔහු සමාජය අතරමං වෙනවා. ඊට පස්සේ ඔහුට පිහිටවන්නේ බිස්කුන් වහන්සේ කියන, අපේ භාෂාවෙන් කිව්වොතින් මේ කතෝලික රදගුරුතුමෙකුගේ පිහිට තමයි ඔහුට ලැබෙන්නේ. ඔහු එක්තරා රාත්‍රියක මේ නිවසට ගොඩවදිනවා. ඊට පස්සේ ඔහු මේ බිස්කුන් වහන්සේගේ නවාතැනේ තිබුණු රිදී භාණ්ඩ සොරකම් කරන්නට උත්සාහ කරනවා. නමුත් එතනදීත් ඔහුට මේ රදගුරුතුමාගේ, මේ කතෝලික පියතුමාගේ අනුකම්පාව, දයාව හිමි වෙනවා. එතනින් ඔහු ඉගෙන ගන්නවා කරුණාවේ, දයාවේ පාඩම. ඉන්පසු ඔහු අදිෂ්ඨාන කරගන්න ඔහුගේ ජීවිතය ඔහු වෙනස් කරගත යුතුයි කියලා. මේ චින්තන විප්ලවයත් සමග වෙනත් ඈත නගරයකට යන මේ ප්‍රධාන නායකයා, කථානායකයා ජනවර්ජන බිස්කුන් වහන්සේගෙන් හොරකම් කරපු, පසුව මේ කතෝලික පූජකතුමන් විසින් ඔහුටම තෑගි කරපු මේ රිදී භාණ්ඩ විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. ව්‍යාපාරිකයෙකු විදිහට දීර්ඝ ගමනක් යනවා. පසුව ඔහු ඒ නගරේ නගරාධිපති බවට පවා පත් වෙනවා. නගරාධිපති බවට පත් වුණාට පස්සේ ඔහු සමාජයේ පෙනී සිටින මංජුල කියන නාමයෙන් ඔහු අතීතයේ වලදානට කොයිතරම් උත්සාහ කළත් දිගින් දිගටම ඔහුට ඒන් මිදීමට හැකියාවක් නොලැබෙන්නේ ඔහු අර පාංගෙඩිය හොරකම් කිරීම නිසා. ඒ සොරකම හේතුවෙන් ඔහු මේ වදකාගාරයට යන සිදුවීම පිළිබඳව දන්න ඔහු අත්අඩංගුවට ගත්ත ඒ පොලිස් නිලධාරියා ජන්තු කියන චරිතේ දිගින් දිගටම ඔහුගේ ජීවිතයේ පසුපස එළවමින් ඔහු මේ වරදට නැවත වතාවක් හසු කරගන්නට දරනා උත්සාහය නිසා. කොහොම හරි ජනවර්ජන දුප්පත් ගැහැණියකට, අනාථ ගැහැණියකට උදව් කරනවා. මේ අනාථ ගැහැණියගේ දියණිය රැක බලා ගන්නවා ඔහුගේම දියණිය ආකාරයට. ඔහු ඒ තුලින් සමාජයට කරුණාවේ, දයාවේ පාඩම උගන්වනවා. ඉතින් මේක තමයි ප්‍රධාන කතාන්තරය. ඒ යටින් ප්‍රංශ විප්ලවයත් එක්ක, ඒ කාලේ තිබුණු ජන සමාජයත් එක්ක තිබුණු ලෝක දේශපාලනය, යුරෝපයේ තිබුණු ඒ පීඩිත පන්තිය, දේශපාලනික ස්වරූපය, මේ හැම එකක්ම පාඨකයාට ගෙනහැර පානවා. දැන් ඇත්තටම දිලින අපි ගත්තු තින් එහෙම මේක දැන් මේ වසර 100කටත් වඩා කලින් තිබුණු ජන සමාජයක්. ඒ කාලේ තිබුණු පීඩිත පන්තිය අදත් යම් යම් විපර්යාස සහිතව අපිට දකින්නට ලැබෙනවා. ඒ කාලේ තිබුණු මේ නීතිය සැමටම සාධාරණ නැහැ කියන කතාව තාමත් අපිට හෙනවා. දැන් වසර කොච්චර කාලයක් ගත වෙලාද? නමුත් සමාජයේ ඒ ස්වරූපෙමයි. ඒ අතින් ගත්ත තින් නිර්මාණයක් විදිහට මේ මනුතාපේ කියන කෘතිය, ලේ මිසරාබ්ලේ කියන කෘතිය සර්වකාලීන බව පිළිබඳව ඔබට කොහොමද තක්සේරුවක් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ?
ඇත්තටම ගත්ත දිරුක්ෂි දැන් වික්ටර් හියුගෝ ඔහුගේ පෙරවදනේම කරලා තියෙන ප්‍රකාශයම සර්වකාලීනයි. ඔහු ප්‍රංශ විප්ලවය පසුබිම් කරගත්තට ඒ කාලේ තිබිච්ච ප්‍රංශීය දේශපාලන සමාජ ක්‍රමය පසුබිම් කරගත්තට ඔහු ඇත්තටම කතා කරලා තියෙන්නේ විශ්ව සාධාරණ නීතියක් ගැන, විශ්ව සාධාරණ පිළිවෙලක් ගැන. ඔබේ ප්‍රශ්නයට මම කැමති කෙලින්ම එම පෙරවදනේ කොටසකින්ම උත්තර දෙන්න. මේ ඒක හැමම උපුටා දැක්වුවත් නීතියෙන් සහ සම්ප්‍රදායෙන් සමාජය විසින් සාපරාදී අනතීන්දු ප්‍රකාශ කරමින් මේ පෘථිවිය ශිෂ්ටාචාර මැද නරකාදී නිර්මාණය කරමින් මිනිස් දෛවය යන දෙවියන්ගේ නියමයට බාර දෙමින් සිටිනා තාක්කල් ශතකයේ දැවැන්තම ගැටලු තුන දරිද්‍රතාවෙන් මිනිසාව අවමානයට ලක් කිරීම, කුසගින්නෙන් ගැහැණිය දූෂ්‍ය කිරීම, අන්ධකාරයෙන් දරුවන් අබල දුබලයන් කිරීම විසඳන්නේ නැති තාක්කල් නූගත්කම සහ දුප්පත්කම ලොව පවතින තුරා මෙම ලේ මිශ්‍රාබ්ලේ වැනි පොත් ප්‍රයෝජනවත් බවින් තොර නොවනු ඇත කියලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ප්‍රධාන තේමා තුනක් මේ කතාව තුළ දිවෙනවා. දරිද්‍රතාවෙන් මිනිසාව අවමානයට ලක් කිරීම. ජෝන් වෙල් ජෝන්ගේ චරිතය හරහා ගොඩනගනවා එම තත්ත්වය. ඊළඟට කුසගින්නෙන් ගැහැණිය දූෂ්‍ය කිරීම ෆැන්ටයින්ගේ චරිතය තුළින් ගොඩනගනවා. අන්ධකාරයෙන් දරුවා නබලයන් දුබලයන් කිරීම කොසෙට්ගේ චරිතය තුළින් ඔහු වික්ටර් හියුගෝ ගොඩනගනවා.
මේ මනුතාපයේ කෘතියේ, ලේ මිසරාබ්ලේ කෘතියේ බොහොම ගොරහැඩි තැන් තියෙනවා. නීතිය සැමටම සාධාරණ නැහැ, පීඩිතයා තවදුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳව කෘතිය දකින්නට පුළුවන්. ඒ විතරක් නෙමේ දරිද්‍රතාව පිළිබඳව දැන් ජනවර්ජන, එහෙමත් නැත්නම් ජෝන් වෙල් ජෝන් දරුකමට හදාගන්න ගන්න කොසෙට්ගේ මව, ඇය වීදි ගණිකාවක්, ඇයට සමාජයේ සිට නැගේම සේවය ලබා ගන්නව මිනිසුන් ඇයට පරිභව කරනවා, ඇයට පහර දෙනවා, ඇයි කුසගින් පීඩා විඳිනවා. දැන් මෙවැනි තත්ත්ව මේව හරිම ගොරහැඩි තැන් අපේ ජීවිතවල අපිට දකින්නට ලැබෙන මනුෂ්‍ය ජන සමාජය පිළිබඳව. නමුත් මේ සමාජයේ මෙවැනි ගොරහැඩි තැන් සාහිත්‍යයට හසු කර ගැනීමෙන් ඒ තුළින්ම පාඨකයා තුළ සාහිත්‍ය රසයක් ජනිත කරවන්නට කතුවරයා ඉතාමත්ම හොඳින් සමත් වෙලා තියෙනවා. ඒ හැකියාව කොයිතරම්ද කියන කාරණය අපිට කොහොමද හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ මේ වික්ටර් හියුගේ මේ මනුතාපය තුළින්?
දිලෘක්ෂි කිව්ව කාරණාවම ගත්තොත් මේ කොසෙට්ගේ මව වීදි ගණිකාවක් බවට පත් වෙනවා. ඇය අභිසාරිකාවක් බවට පත් වෙන්න කලින් අහිංසක හොඳ තරුණ කාන්තාවක්, දුප්පත් කාන්තාවක්. ඇය ඇත්තටම පොහොසත් තරුණෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක පැටලිලා අවසානයේ ඔහු අතින් දූෂණය වෙලා ඇය ගැබ් ගත්තට පස්සේ තමයි වීදි ගණිකාවක් තත්ත්වයට පත් වෙන්නේ. ප්‍රධානම හේතුව තමයි දරුවා හදාගැනීමේ අවශ්‍යතාවය, දරුවව ලොකු මහත් කරගැනීමේ, දරුවට ඉගැන්වීමේ අවශ්‍යතාවය. අවාසනාවට දරුවා තමන්ගේ ළඟින් තියාගනිමින් ඇයට ඒක කරගන්න බැහැ. හේතුව පියෙක් නැති දරුවෙක් ඉන්න කාන්තාවකට ඒ කාලේ කිසිම රැකියාවක් හෝ කිසිම සමාජ තත්ත්වයක් දෙන්න ඒ කාලේ සමාජයේ සූදානම් වෙලා නැහැ. ඒ නිසා තමයි ඇයට කොසෙට්ව වෙනත් පවුලක් ළඟ නවත්තලා කොසෙට්ව බලා ගන්නවට ඒ පවුලට ගෙවීමක් කරන්න සිද්ධ වෙන්නේ.
ඔව්, දැන් අපි ඔය අවස්ථාවම ගත්තොත් එහෙම වර්තමාන සමාජයේට දැන් අපි ආපු රට අපේ මව්බිම ශ්‍රී ලංකාව වගේ රටක්, ලංකාව විතරක් නෙමෙයි දකුණු ආසියාතික ඒ කොයි රටක් වුණත් තාත්තෙක් නැති දරුවෙක් හදා ගන්නවා කියන කාරණාව විශාල සමාජයේ පරිභවයට ලක් වෙන කාරණාවක්. නමුත් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න රට ඔස්ට්‍රේලියාව තුළ එහෙම දෙයක් නැහැ. සිංගල් මම්ස්ලා මෙහෙ ඉන්නවා. ඒගොල්ලන්ට රජයෙන් රැකවරණයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට පරිභව කරන, ඒගොල්ලන් පහත් විදිහට සලකන සමාජයක් අපි දකින්නෙත් නැහැ. දැන් මේකේ මුල් කතුවරයා වික්ටර් හියුගෝ ඉන්නේ යුරෝපීය ජන සමාජයකින් දැන් තමයි ඒ කාලේ තිබුණු ජන සමාජය ඔහු මේ විදිහට ලියන්නේ. නමුත් ඔහු ඒ කාලේ දැක්ක ජන සමාජයේ දැන් ලෝකෙ එක්තරා කොටසකට ගිහිල්ලාද? දැන් ඇමරිකාව වගේ රටක් ගත්තත් මේ ඔස්ට්‍රේලියාව වගේ මෙවැනි නීති තියෙනවා. එංගලන්තය වගේ රටක් ගත්තත් සමාජයේ කාන්තාවකට තනියෙන් ජීවත් වෙනට අවශ්‍ය සමාජීය දේශපාලන රැකවරණ තියෙනවා. ඕනම කතුවරයෙක් කතාවකින් කියන්නේ ඒ සාහිත්‍ය රසය දෙන්නේ මේ අපි 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 ගැනමයි මේ කතා කරන්නේ, මේ ලෝකය ගැනමයි කතා කරන්නේ. එහෙම බැලුවොත් මොකද්ද මේ විපර්යාසය?
ප්‍රධානම හේතුව දිරුෂි මං සතුටුයි ඔය ප්‍රශ්නය අහුවට. මොකද ප්‍රධානම හේතුව තමයි ආයෙත් වික්ටර් හ්‍යුගෝගේ පෙරවදනට ගියොත් දුප්පත්කම. දුප්පත්කම තියෙන රටවල් වල අපිට දකින්න ලැබෙනවා ඉතාම දුර්වල ගැහැණියක් බාහිරින්. නමුත් ඇතුළතින් අතිශයින්ම ශක්තිමත් ගැහැණියක්. නමුත් පුරුෂ මූලික සමාජයකට විරුද්ධව නැගී සිටීමේ හැකියාව ගැහැණියකට නැහැ. නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටක් ලෝකයේ දියුණු රටවල් වල ඕන තරම් අපි ඔයා කිව්වා වගේ සිංගල් මම්සව දකිනවා. ඇත්තටම එතෙන්දී තියෙන්නේ තමන්ගේ දෙපයින් හිට ගැනීමේ හැකියාව සහ ඊට අවශ්‍ය
ආර්ථික ස්ථාවරත්වය.
ආර්ථික ස්ථාවරත්වය ඔවුන් ළඟ තියෙන නිසා. අනිත් කාරණාව තමයි මේ සමාජයේ මං ඉස්සෙල්ලා කතා කරේ ওই සමාජයේ එක ගොරහැඩි තැනක් ගැන කරපු මේ අවධාරණයක් වික්ටර් හ්‍යුගෝ විසින්. අනිත් කාරණාව තමයි මේ දුප්පත්කම හේතුව නිසාම කුසගින්න නිසාම සහෝදරියට සහෝදරියගේ දරුවන්ට කන්න දෙන්න පාංගෙඩියක් හොරකම් කරන්න පෙළඹුණේ මනුස්සකමත් නිසා. ඒ කියන්නේ අපි මුල ඉඳලාම දකින්නේ ඇත්තටම මේ ජනවර්ජනගේ එහෙම නැත්නම් ජෝන්වෙල් ජෝන්ගේ අපි දකින්නේ මනුස්සකම. නමුත් ඒ පාංගෙඩිය හොරගම් කිරීම මහා ලොකුවට දකිනවා මේ අනන්ත අප්‍රමාණ මගඩි කරන දේශපාලකයෝ.
ධනපති පන්තිය.
ඉතින් නමුත් තලන්ඩ ලේසි පීඩිතයවම විතරයි. ඉතින් එතෙන්දී වුණත් වික්ටර් හ්‍යුගෝ මතු කරන්න යන්නේ සමාජයේ ගොරහැඩි ස්වභාවය ඇත්තටම.
හොඳයි, දැන් අපි ගත්තතින් එහෙම මේ වික්ටර් හ්‍යුගෝගේ මේ ලේ මිසරාබ්ලේ නවකතාව මනුතාපය යන නමින් සිංහලට පරිවර්තනය වීමේදී අපි සිංහල කතුවරයා IMRA ඊරියගොල්ල මහතා කොයිතරම් සාර්ථකත්වයක් දරලා තියෙනවද මේක සිංහල පාඨකයාට සිංහලෙන් හිතන්න උපකාරී වෙන්නේ?
ඇත්තටම මේක ඉංග්‍රීසි කෘතියත් එක්ක කියවීමෙන් තමයි ඒක තේරුම් ගන්න ගොඩක්ම ලේසි. මේ දැන් මේ පොත අපිට එන්නේ සිංහල පමණක් කතා කරන කාලේ, සිංහල පමණයි නීතිය තිබිච්ච කාලේ. මේක ඇත්තටම පරිවර්තනයකුත් නෙවෙයි, මේක ඉරියගොල මහත්ම ශූරින් කරලා තියෙන්නේ අනුවාදයක්. එතෙන්දී ඔහු නම් වෙනස් කරනවා, ලේ මිසරාබ්ලේ මනුතාපය කරනවා, ජෝන්වෙල් ජෝන් ජනවර්ජන කරනවා, මැඩලේන් මංජුල කරනවා, ඊළඟට ජාවේ ජන්තු කරනවා, මිරියල් බිස්කූන් වහන්සේ කරනවා. මෙතෙන්දී හරිම ට්‍රිකි විදිහට මේ නම් වෙනස් කරනවා කියන්න පුළුවන්. හොඳම උදාහරණය මේ පල්ලිය පියතුමා මේ භික්ෂූන් වහන්සේ කියන එක දුප්පත් අහිංසක නූගත් පුද්ගලයෙක් සමහර විට බිස්කූන් වහන්සේ හැටියට කියවන්න පුළුවන්. සමහර විට මං හිතන්නේ ගොඩක් හිතලා වෙන්න ඇති ඒ වචනය නිර්මාණය කරගන්න ඇත්තේ. ඔහුට කරන්න පුළුවන් උපරිම සාධාරණ මනුතාපය පොත හරහා වික්ටර් හ්‍යුගෝගේ ලේ මිසරාබ්ලේ පොතට කරලා තියෙනවා. ඇත්තටම පොත් දෙකම මම කියවලා තියෙනවා. මට ලේ මිසරාබ්ලේ කියවලා මනුතාපය කියවද්දි හිතුනේ මුළු ඉංග්‍රීසි පොතම සිංහලට මේ හරවන්න පුළුවන්කමක් තිබුණා නම් එදා ඇත්තටම අපි තව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා කියලා. වික්ටර් හ්‍යුගෝ භාවිතා කරලා තියෙන ආකෘතිය, භාවිතා කරලා තියෙන සියලුම උපමා, උපමේය, වර්ණනා වගේ දේවල් ගත්තොත් ඒ හැම දෙයක්ම සිංහල පොතේ අඩංගුනා නම් ඇත්තටම අපේ ලේකකින්ටුණත් ඒක ලොකු පිටුවහලක් වෙන්න තිබුණා. නමුත් ඒව නැහැ කියලා පොතේ රසේ නම් අඩු වෙලා නැහැ. මං කියන්න කැමති ඔහු පාවිච්චි කරලා තියෙන සංකේත ඒවා මේවා ගත්තහම මේ ඇත්තටම හිතා ගන්නත් බෑ. හොඳම උදාහරණය ගත්තොත් ඔහු වික්ටර් හ්‍යුගෝ පාවිච්චි කරලා තියෙන ලොකුම සංකේතය තමයි මේ රිදී පහන් ටික. ඔහු සංකේතවත් කරන්නේ ජනවර්ජනව මේ ජෝන්වෙල් ජෝන්ව අඳුර හැටියට, පාදිලිතුමාව මේ ආලෝකය හැටියට. ඊළඟට මේ රිදී පහන් හොරකම් කරගෙන ගියාට ආලෝකය හොරකම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ආලෝකය හොරකම් කරගෙන යාමක් හැටියට තමයි මුලින් සඳහන් කරන්නේ. නමුත් සොල්දාදුවන් අල්ලනවා ඔහුව, අල්ලලා නැවත ආලෝකයට තිබිය යුතු තැන්ට අරගෙන යනවා. ඊට පස්සේ වෙන්නේ ඒ රිදී පහන් ටික පාදිලිතුමා තෑගි දෙනවා. තෑගි දෙනවා කියන්නේ ආලෝකය අඳුර තුළට ගලා යනවා. ඊළඟට එතන ඉඳලා ජනවර්ජන කරන්නේ යහපතම 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 සමාජයට කරන එක, ඉවසීමම ඉවසීමම මනුස්සකමම පෙන්වන එක. ඒකෙන් කියන්නේ ආලෝකය පැතිරී යනවා කියන එක. ඒ වගේ හරි ලොකු සංකේත භාවිතා කරනවා ඔහු. ඊළඟට සර්පයන්, කෘමීන්, කුරුල්ලන් වගේ සංකේත භාවිතා කරනවා. කොසෙත්ව කෘමියෙක් හැටියට ආලෝකයට ඇදෙන කෘමියෙක් හැටියට කොසෙත්ව හඳුන්වන්නේ. ඊළඟට කුරුල්ලන් හැටියට සමහර වෙලාවට මිනිසුන්ගේ මනෝභාවයන් සහ චරිත සංකේතවත් කරනවා ඒ වගේ. ඊළඟට කොසෙට්ටෝ බලා ගන්නවට සල්ලි ගන්න පවුලේ උදවියව සර්පයන් හැටියට ඔවුන්ගේ මනෝභාවයන් සහ ඔවුන්ගේ හැසිරීම් හඳුන්වන්න මේ සංකේත භාවිතා කරනවා. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් සංකේත හැටියට පාවිච්චි කරනවා පරිම සාහිත්‍යාත්මකව මුල් පොතේ. ඒ සංකේත භාවිතය, ඒ උපමා උපමේය පරිසර වර්ණන බොහොමයක් සිංහල පොතට ඇතුල් කරගන්න බැරි වෙලා තියෙනවා මේ අනුවාදය කරද්දී. එහි නිදහස සම්පූර්ණයෙන්ම අනුවාදකයා සතුයි. ඒ ගැන විවේචනාත්මක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මම කියන්නේ ඒ දේවල් ඇතුළත් වුණා නම් පොතට, ඒවා අපේ පාඨකයාට විතර නෙවෙයි ලේඛකයින්ට පවා ගොඩාක් පිටුවහලක් වෙන්න තිබුණයි කියන.
හොඳයි, දැන් අපි මේ සාකච්ඡාව අවසානයකට ගෙනෙන්නට පොදු කාරණාවක් කතා බහ කරමු දෙල්ලි. දැන් මේ වගේ ලෝක පූජිත කෘති තුළින් මානව රසවින්දනයට ලැබෙන පිටිවහල කොයිතරම්ද කියන කාරණාව, ඒ වගේම මේ වගේ සාහිත්‍ය තුළින් යහපත් සමාජයක් ගොඩනැංවීමේලා සාහිත්‍යකරුවාගේ කාර්යභාරය පිළිබඳවත් අද ලේඛක සහ පාඨක සමාජයට ලබා දෙන පණිවිඩයකුත් වෙනවා මේ නියු ග්‍රන්ථහරහා. ඒ පිළිබඳව කතා බහ කරද්දී මනුතාපය, ලේ මිසරාබ්ලේ කොයි වගේ තැනක තියෙන කෘතියක්ද?
අද ලෝකයේ දිහා ගත්තොත්, ලෝකෙ අපේ රට විතර නෙමෙයි ලෝකයේ සියලුම රටවල් ගත්තොත් අපි දකිනවා දක්ෂිණාංශිකයෝ ඉන්නවා, වාමාංශිකයෝ ඉන්නවා, ඊළඟට වෙනම රාජ්‍ය නොවන සංවිධානය ඉන්නවා. මේවා කොහොම එකතු වෙලා වෙන වෙනම තනි තනිව අරගල කරගෙන යනවා. ඉතින් මොකටද කියන ප්‍රශ්නේදී ඇත්තටම මොවුන් අරගල කරන්නේ අසාධාරණයට ලක්වන්නට සාධාරණයක් ගේන්නද, ඒ ගේන ක්‍රමය හරිද කියන එක ගැන මං හිතන්නේ ගැටලු තියෙනවා. මේ කොහොමටත් තමන්ගේ හදවත තත්තු කරලා කතා කරලා තමන්ව ප්‍රශ්න කරන්න කියන එක තමයි වික්ටර් හ්යුගගේ මේ ලේ මිසරාබ්ලේ පොතෙන් අපිට කියන්නේ. ඉතින් ඇත්තටම අපිට අපේ හෘද සාක්ෂියකට සවන් දෙන්න පුළුවන් නම් මට හිතෙනවා ලෝකයේ මීට වඩා එකිනෙකාට ආදරය කරන, මේ එකිනෙකා ගැන අවබෝධයක් තියෙන තැනක් වෙන්න ඉඩ තියෙනවා.
හොඳයි, එහෙමනම් අපි අද සාකච්ඡාව නිමාවටපත් කරනවා. අපි විශ්වාස කරනවා අපි අද මුඛ්‍ය කරගත් අපේ ග්‍රන්ථය ප්‍රංශ නවකතාකරු වික්ටර් හ්යුගෝගේ ලේ මිසරාබ්ලි සිංහලයට පරිවර්තනය වුණා IMRA ඊයගුල මහතාතින් මනුතාපයකින් නමින් ග්‍රන්ථය කියවපු අයට නැවත වතාවක් කියවන්නට හිතේවි කියන කාරණාව අපි විශ්වාස කරනවා. අපේ මේ ඉදිරිපත් කළපු කරුණුත් හිතේ තියාගෙන කියව නැත්තං හොයාගෙන කියවන්න වටිනම පොතක්. ආරාධනා කරනවා මේ වැඩසටහනට අතරමඟදී සම්බන්ධ වුණා නම්, එසේත් නොමැතිනම් සම්බන්ධ නොවුණු කෙනෙක් ඉන්නවා නම් වෙබ් අඩවියට ගිහිල්ලා නැවත වතාවක් මේක සවන් දෙන්නට පුළුවන්. www.sbs.com.au/sinhalese මුල් පිටුවේ ටිකක් පහලට යන්න. එතකොට තියෙනවා වෙනමම අපේ තීරුවක් මාසික විශේෂාංග සඳහාම SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා. ඒ තීරුවටත් මේක ඇතුළත් වෙනවා. එම තීරුවෙම අපි ගියවර කරපු සාකච්ඡාවත් ඇතුළත් වෙනවා. චිංගිස් ආයිත්මාතෝගේ ගුරු ගීතය කියන පොත, The First Teacher කියන ග්‍රන්ථය අපි කතා බහ කළේ. ඔබට එය මඟහරුණා නම් එයත් රසවිඳීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අද මේ සාකච්ඡාවට සුබෘත ලෙසින් සම්බන්ධ වුණු මෙල්බන් වාසි අපේ ජන සමාජ අතරම සිටින විවිධ නිර්මාණ කටයුතු වල නියැලෙන අපේ ලේඛිකාව දිල්නී ඊරිවලට අපි ස්තුතිවන්ත වෙනවා. දිල්නී, අපි එහෙමනම් මාසිකින් අනතුරුව නැවත වතාවක් හමු වෙමු. බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි දිරුක්ෂි.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සවන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese